ඊළඟට ගරු අලි සබ්‍රි මෙතුමා ඔබතුමා අවස්ථාව.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මුලින්ම අද දින විභාගයට සහභාගි වෙලා විදේශ කටයුතු අමාත්‍යාංශය පිළිබඳව විවේචන චෝදනා එමෙන්ම තමත වැදගත් අදහස් සියල්ල ඉදිරිපත් කරපු පක්ෂ විපක්ෂ සියලුම මැති අමතිවරුන්ට මගේ ස්තුතිය පුද කරනවා. ඒ පිළිබඳව ඔබතුමන්ලාගේ සියලු කරුණු අපි සටහන් කරගෙන තියෙනවා. ප්‍රායෝගිකව කළ හැකි සියලු දේවල් අපි කරන්නට කැපවෙනවායි කියන පොරොන්දුව මම මේ සභාවට දෙනවා. ගරු නියෝජ කතානායකතුමනි, රටක විදේශ ප්‍රතිපත්තිය කියලා කියන්නේ ඒ රටේ අභ්‍යන්තරයේ සිදුවන දෙයි කැඩපත. මේ නිසා විදේශ සේවය කියලා කියන්නේ හරියට සමාගමක එළියේ ඉන්න මාකටින් ටීම් එක වගේ එකක්. එහිඳ අපි නිෂ්පාදනය කරන දේ තමයි එළියේ අපිට ප්‍රදර්ශනය කළ හැක්කේ. ඉතා වැදගත් අපේ රටේ තියෙන වැලියුස් ටික හරියට හදාගත්තොත් තමයි අපිට එළියට ගිහිල්ලා ලංකාව පිළිබඳව අනිවාර්ය තොරතුරක් ලබා දිය හැක්කේ කියන එක. අපි පාරම්පරිකව හැමදාම හිටපු ආකාරයෙන් නොබැඳි ප්‍රතිපත්තිය තමයි අනුගමනය කරමින් ඉන්නේ. අපි මේ වෙනකොට අපි ඉංග්‍රීසියෙන් කියනවා ඩයිනමික් නියුට්‍රල් ෆොරින් පොලිසි කියන එක. අපි ඒ පැත්තටත් මේ පැත්තටත් ගොඩබල වලට එකඟ වෙන්න අපේ කැමැත්තක් නැහැ. අපි ඒක පැහැදිලිවම කියලා තියෙනවා. අපිට තියෙන්නේ ෆ්‍රෙන්ඩ්ෂිප් ටු ඕල් ඇන් මලීස් ටු නන්. කිසි සියලු දෙනාටම අපි අපේ සුහදත්වයේ දෑයක් දිදු කරන අතර කිසිවෙකුට විරුද්ධව ද්වේෂයෙන් කටයුතු නොකරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒක තමයි අපේ විදේශ ප්‍රතිපත්තිය. ඒ අනුව කටයුතු කරගෙන අපි උත්සාහ කරනවා කලාපයේ සියලු දෙනාව සම්බන්ධ කරගන්නට ඕන, ආර්ථික වශයෙන් බල සම්පන්න අයත් සම්බන්ධ කරගන්නට ඕන, මිඩ්ල් ඊස්ට් එකත් සම්බන්ධ කරගන්න ඕනේ. ලෝකයේ සියලුම රටවල් අද ග්ලෝබල ඉන ග්ලෝබලයිස්ඩ් සිනාරියෝ, you can't ignore anyone. Middle East is important for us, South Asia is important for us, China is important for us, US is our biggest market, EU is our second biggest market, UK is our third biggest market. Therefore, all these people are extremely important to us. In a globalized situation, we cannot live in isolation. In the same time, we also need to understand, we have to reiterate, our foreign policy is Sri Lanka first. They know two words about it. Every decision what we are going to take is on the basis of Sri Lanka's interest. By taking that particular decision, is Sri Lanka going to be isolated? Is Sri Lanka going to be strengthened? We will continue to do that, and we will not, whether we like it or not, be taking anybody's imposing on their solution on us. We are an independent country. So for some people, sovereignty may not be interested, but we are very, very concerned about the sovereignty of this nation and our independence. And therefore, we will engage everyone, we'll talk to everyone, we will be open for discussion, but we will do what is right for our country. We will not be doing what is right for other countries. And therefore, it is very important, we want to make it very clear. We want to make it very, very clear. We are friends for all and Malays for none. We will continue to pursue that that policy. And we also must understand, whether we like it or not, in a globalized situation and a globalized circumstances, things are moving fast. We may take decisions, some may work, some may not work. And but as long as we take those decisions bona fide for the betterment of the country, not on personal agenda, I don't think we should be worried on that. And that is where we are. But ඊළඟට අපි තාමත්ම වැදගත්, අපි කැමති වුණත් අකමැති වුණත් අපේ බූ එතුමා කියපු විදියට අපේ පිහිටීම හේතු කොටගෙන අපි විශාල විවිධ අවස්ථාවලදී අමාරු ඩිසිෂන් ගන්න අපිට සිද්ධ වෙනවා. නමුත් ඒ සියල්ල තුළ අපි ප්‍රායෝගිකව මේක කළමනාකරණය කරගෙන රටට වඩා සුදුසු නිවැරදි දේ කරන්නට තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම ඉන්දියාව වගේ විශාල රටක් අපි ආසන්නයේ ඉන්නකොට ඒකෙන් විශාල වාසි රාශියකුත් අපිට අත්කරගැනීමේ හැකියාව තියෙනවා. අපි දන්නවා ලෝකයේ දියුණු වෙලා තියෙන්නේ කලාප වශයෙන්. අපි දන්නවා යුරෝපියන් යුනියන් එකකට දියුණු වුණේ, සම්පූර්ණ නෝත් ඇමරිකායික එකකට දියුණු වුණේ, ආසියානු කලාපයේ එකකට දියුණු වුණේ, මිඩ්ල් ඊස්ට් එකකට දියුණු වුණේ. එහෙමනම් ඉන්දියාව මහ විශාල දියුණුවක් ලැබමින් පවතිනවා. අද වෙනකොට වුන් 6 වෙනි විශාලම ආර්ථිකයේ බවට පත් වෙලා තියෙනවා. ලබන අවුරුද්ද වෙනකොට ඇස්ටිමේන්තු කරන ආකාරයට බ්‍රිතාන්‍ය පරදවලා 5 වෙනි ආර්ථිකයේ බවට පත් වෙනවා. 2030 වෙනකොට 3 වෙනි ආර්ථිකයේ බවට පත් වෙනවා. නමුත් ඒ ආර්ථික ප්‍රගමණය තුළ, ඒ සංවර්ධනය තුළ අපි කොහොමද ලංකාව හැටියට මේ ප්‍රදේශයේ ඉඳගෙන ඒකෙන් ප්‍රයෝජන ගන්න එක පිළිබඳවත් අපි නැවත හිතා බලන්නට ඕන. මේ ප්‍රායෝගිකව කොහොමද කරන්න කියන එක ඒක ඉතාමත්ම වැදගත්. ඊට පස්සේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි දන්නවා සමහර වෙලාවට දේශපාලඥයෝ විතරක් නෙවෙයි රටේ ඇතුළ වෙන දේවල් පිළිබඳව අපේ ෆොරින් පොලිසියට දිගටම බලපානවා. අපි එක උදාහරණයක් දිගින් දිගටම අද කිව්වා. අපි දන්නවා COVID-19 මුත්‍රදේහ බලහත්කාරයෙන් පුච්චන්නට ඕනයි කියලා ඒ ඔපිනියන් එක දුන්නේ. මම දන්නවා සමහර වෙලාවට මට විශේෂයෙන්ම මුස්ලිම් සමාජයෙන් චාල චෝදනා එල්ලවෙනවා මම මුකුත් නොකරා කියලා. නමුත් මම දන්නවා හැම පස් වතාවක් මම මේ පිළිබඳව කැබිනට් එකේ කරුණු කතා කරා. කැබිනට් එකේ සියලු දෙනාම හිටියේ, සියලුම දෙනා එක්කෙනෙක්වත් විරුද්ධ වුණේ, සියලු දෙනාම හිටියේ. මේ ලෝකෙ හැමෝම කරනවා නම් WHO එක කරනවා නම් ඇයි මේක කරන්න දෙන්නේ නැත්තේ? අපි තිරිසන් රටක් හැටියට එළියට පේනවා කියලා. නමුත් අමතක කරන්නට එපා, මේක හැමදේම මේ දේශපාලඥයන්ට පවරන්න හොඳ නැහැ. චන්න පෙරේරා කියලා හිටපු වෛද්‍යවරයෙක් එතුමාගේ කමිටි එක යටතේ ඉඳගෙන මෙත්තිකා විධානකේ කියන ඒ මහත්මිය ධනමාධ්‍ය හරහා ඇවිල්ලා කිව්වා මේක වැළලුවොත් අවුරුදු කෝටි ගානකට පස්සේ මේ වෛරස් එක කඩාගෙන ඇවිල්ලා රට විනාශ වෙන්න ඉඩ තියෙනවායි කියලා කිව්වා. හැබැයි 11 වෙනි පන්තියේ පොත බැලුවම කියනවා වෛරස් එකක් ජීවත් වීමට නම් පැය 24කට වැඩි කාලයක් සජීවී ශෛලයක් තියෙන්න ඕන කියන එක. ඉතින් මේ බොරු කියලා ඒ වෙලාවේ මේක ඇදගෙන ගියේ කවුද? මේක ඇදගෙන ගියේ අපි මාධ්‍ය. සමහර මාධ්‍ය වල අය අපේ පෞද්ගලික හිතවත්තු ඔවුන්ට කතා කරලා කිව්වා මේ මොකද්ද මේ බොරුව කියලා. නමුත් ඒ ඔවුන්ටවත් බලයන්නේ ඒ නැරටිව් එක ආපස්සට හරවන්න. එහෙනම් අවසාන වශයෙන් මොකද්ද උනේ? අපි සම්පූර්ණයෙන්ම මිඩ්ල් ඊස්ට් එක නැති කරගත්තා. IOC එක කියන්නේ රටවල් 51ක ඉතාමත්ම බලගත්ු සංවිධානයක්. ඉතින් මම මේ කියන්න හදන්නේ අපි සමාන වලට හිතන අපිට තනියෙන් ජීවත් වෙන්න පුළුවන් කියලා. නමුත් මේ සංකීර්ණ ලෝකයේ තුල අපිට තනියෙන් ජීවත් වෙන්නට බෑ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි සියලු දෙනා සම්බන්ධ කරගන්න ඕනේ. උදාහරණයක් ඇටියට අපිට දැනට තිබෙන විශේෂ විශාලම ආදායම සමහර වෙලාවට බැංකු මගින් එන්නේ නැතුව ඇති. විශාලම ආදායම ලැබෙන්නේ අපේ සංක්‍රමික මයිග්‍රන්ට් වර්කර්ස් ලගේ. ඒ ලැබෙන ප්‍රමාණය 2020 වසරේ ඇමරිකානු ඩොලර් 7.2 බිලියන ලංකාවට ආවා සාමාන්‍ය චැනල් එක හරහා. අවාසනාවකට වගේ අපි බලහත්කාරයෙන් රුපියල් අල්ලගෙන හිටියා. ඒ හින්දා වයිට් සහ බ්ලැක් මනි වල වෙනසක් සිද්ධ වුණා. මිනිස්සු එකඟ වුණා, මේ පුරුදු වුණා මේ එළියේ උණ්ඩියල් හරහා එවන්න. 2021 දී එක වැටුණා 5.7 බිලියන් වෙනකම්. මේ අවුරුද්දේ මම හිතනවා අපි කොච්චර මහන්සි වුණත් තුනහමාරකට විතර සීමා වෙයි කියන එක. ඉතින් මේ හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ මේ මිනිස්සු වැඩ කරන්නේ නැහැ කියන එක. ඒ මුදල් යම් ආකාරයකට මේ රටේ ආර්ථිකයකට එනවා. ඩොලර් වලින් එන්නේ නැති වුණාට රුපියලක් හැටියට ඇදුවා. ඒ හින්දා තමයි මිනිස්සු මෙහෙමවත් කාල බීලා ජීවත් වෙන්නේ. එතකොට දැනට අෂ්ටමයන්තු කර ඇති ආකාරයට මිලියන 1.5ක් ශ්‍රී ලාංකිකයෝ ලෝකෙ වටේ ජීවත් වෙනවා. ඔවුන් තමයි මේ රට මේ තත්වයෙන් හරි පවත්වාගෙන යන්නේ. ඒකෙන් මිලියනයක් විතරයි ජීවත් වෙන්නේ මැද පෙරදිග රටවල් වල. කටාර් කියන්නේ පොඩි නගරයක් අපි දන්නවා. ඒ නගරය තුල ශ්‍රී ලාංකිකයෝ 140,000ක් වැඩ කරනවා. අවම පඩිය හැටියට රුපියල් 1,03,000ක් විතර ලැබෙනවා. එහෙනම් මේක ඉතා වැදගත්. විදේශ ප්‍රතිපත්තිය කියලා කියන්නේ විදේශ අමාත්‍යාංශයේ ගිහිල්ලා එම්බැසඩර්ට තනියෙන් මේ වැඩේ කරන්නට බෑ. අපේ රට තුල තියෙන වැලියු මොනවද? අපේ රජයේ වැලියු මොනවද? අපේ ප්‍රොෆෙෂනල්ස්ලගේ වැලියු මොනවද? මේ සියල්ල බලපානවා පිටරට ගිහිල්ලා අපි විදේශ අමාත්‍යාංශය හැරියට කියන්න. නැත්තම් අපිට සිද්ධ වෙන්නේ නිකන් අර සමහරු කියන්නේ මේ ඔන්ලයින් එකෙන් පෙන්නකොට හොඳ ප්‍රොඩක්ට් එකක් විල්ලා, නමුත් ගිහිල්ලා බලනකොට වෙන එකක් තියෙනවා වගේ. ඉතින් ඒ බොරුව කරන්න බෑ අද සංකීර්ණ සමාජය තුළ. එහින්දා මේ විදේශ අමාත්‍යාංශයට සාහෝ එහි ඉන්න නිලධාරීන්ට විතරක් මේක වරද පටලවලා මේ වැඩේ කරන්නට බෑ. අපි මේ අමාරු තීන්දුව తీරන ගත යුතුයි. ඒත් මම හිතනවා මගේ තවත් වැදගත්කමක් තමයි අපි විදේශ අමාත්‍යාංශ හැටියට කරන සමහර දේවල් පිළිබඳවත් අවබෝධයක් තිබිය යුතුයි. ඉතාමත්ම වැදගත් විදේශ අමාත්‍යාංශය පහුගිය කාලය තුළ 2018 දී විදේශ අමාත්‍යාංශයට මේ රජයෙන් වියදම් කරලා තියෙනවා ඇමරිකානු ඩොලර් බිලියන 50 මිලියන 56ක ප්‍රමාණයක්. ක්‍රමක්‍රමයෙන් මේක අඩු වෙලා අපිට සමහර එම්බසීස් වහන්න සිද්ධ වෙලා තියෙනවා. ඒක අනුව ගිය අවුරුද්දේ අපිට ලබා දීලා තියෙන්නේ ඇමරිකානු ඩොලර් මිලියන 35යි. මේ අවුරුද්දේ මේ දක්වා දාලා තියෙන්නේ ඇමරිකානු ඩොලර් මිලියන 24.7ක් විතර. මේ අවුරුද්ද වෙනකොට 30ක් විතර වෙයි. ඒ කියල කියන්නේ අපේ බජට් එක 50%කින් කපලා තියෙනවා. මම හිතනවා අපේ වැදගත්කමක් තියෙනවා මේ තියෙන අමාරුකම් පිළිබඳව දැනගන්නට. නැත්තම් මේකත් එක්ක අපි ඇමරිකාවත් නැත්තම් ඉන්දියන් මිෂන් එක සංසන්දනය කරන්න බෑ. මුළු ලෝකේ පුරාම අපේ ඉන්න මිෂන් වල ඉන්න අයගේ නම්බර්ස් ටික මම හිතනවා මේ අපි දැනගන්නට ඕන ලෝකේ පුරාම ඉන්න මිෂන් වල ලෝකේ පුරාම ඉන්න සියලුම තැන්වල අපිට ඉන්නේ 123 දෙනයි සර්විස් එකෙන් ඉන්නේ හෙඩ් ඔෆ් මිෂන්ස් ලත් එක්ක 178 දෙනයි අපේ මිෂන්ස් 60ක් තියෙනවා ඒ 60 තුල තියෙන තානාපති නිලධාරීන් තානාපති මට්ටමේ ඉන්න නිලධාරීන් ඉන්නේ 178 දෙනයි තානාපති සේවයේ නිලධාරීන් ඩිප්ලොමැටික් ඔෆිසර්ස්ලා එවුන්ගෙන් තමයි මේ සියලු දේවල් අපිට ආරක්ෂා කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒ හින්දා මම හිතනවා අපි ඒක පිළිබඳව බලන්නට ඕන පෞගිය කාලය තුල 50%කින් විතර මේ බජට් එක අඩු කරලා තියෙනවා. මේ ඒක තුලත් අපි යම් වැඩ කොටසක් අර මනුෂ්‍ය නානායකාර මැතිතුමා කියපු ආකාරයට අතිවිශාල වැඩ කොටසක් මමත් මේ මෑතකදී ගියා. ඔවුන් සමහර වෙලාවට මට නෝට්ස් එවන්නේ ඔවුන්ගේ ලේඛන එවන්නේ ස්පීචස් ෆයිනලයිස් කරන්න වෙන්නේ රෑ දෙකට එකට මහන්සි වෙලා වැඩ කරනවා කීප දෙනෙක් ඉන්නවා අඩුපාඩු කරනවා නමුත් ඔවුන්ගෙන් සියලු දෙනාම මනින්න හොඳ නැහැ ඔවුන් යම්කිසි අධාරණීමත් දෙයකට පත් වෙන්න ඉඩ තියෙනවා මම ජිනීවා ගියා මම UNGA ගියා මම සිංගප්පූරුවට ගියා මම බංග්ලාදේශ ගියා පුදුම කැපවීමකින් අපේ නිලධාරීන් වැඩ කරනවායි කියන එක අපි අමතක කරන්නත් හොඳ නැහැ නමුත් ඒකෙන් සියලු දෙනාට ඉමුනිටි ලැබෙන්නේ නැහැ කියන එකත් මම පිළිගන්නවා කවුරු හරි අඩුපාඩුවක් කරනවා නම් වැරද්දක් කරනවා නම් ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වෙන්නට ඕන එහා සමානවම පර්ෆෝම්ස් කරන්න නැත්තම් ඒගොල්ලෝ ආයෙන්න ඕන ඒක හරි මේක මාළු මාඩමක් කරන්නවත් එහෙම නැත්තම් ඒගොල්ලන්ට ගිහිල්ලා අවසාන වශයෙන් නැවතිලා ඉඳලා ඒගොල්ලන්ගේ පෞල් ප්‍රශ්න පිළිබඳව සාකච්ඡා කරන්නත් මම අපි ඉඩ දෙන්නට කැමති නැහැ ඊට පස්සේ අපි පුළුවන් තරම් උත්සාහ කරන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ සම්පූර්ණ විදේශ සේවයම ප්‍රොෆෙෂනලයිස් කරන්න 100%ක් කරන්න පුළුවන් වෙන්නේ නැහැ ඒ කොහෙටවත් කරලා කරන්නට බෑ නමුත් අපි උත්සාහ කරනවා ළඟදී අපි ප්‍රථම වතාවට ඉතිහාසයේ රාජපතිතුමාව කැමති කරගත්තා සර්විස් එකෙන් ලොකුම බැච් එක 12 දෙනෙක් ඇම්බසඩර්ස්ලා හැටියට යනවා ඒ 12 දෙනාම යන සර්විස් එකෙන් අපි කවුරුවක්වත් පෞද්ගලිකව අපේ හැඳුනුම්කම් මතවත් ඕන අපාකම් මතවත් කාවත් යෝජනා කරලා නැහැ කරන්න බලාපොරොත්තුවකුත් නැහැ අපි උත්සාහ කරන්නේ හොඳම නිලධාරීන් ටික යවන්නට ඒගොල්ලන්ටත් අපි කියලා තියෙනවා ගියාට පස්සේ වැඩ හරියට කරන්නේ නැත්නම් ආපසු එන්න බලාගෙන යන්න කියන එක ඒ හින්දා ඉතාමත්ම වැදගත් අපි මේ වැඩ කටයුතු කරගෙන යනවා මේ විදේශ සේවයට අපිට ඇත්ත වශයෙන්ම ප්‍රූ කාඩ් එක තියෙනවා 264ක් නමුත් අපි බැඳවගෙන තියෙන්නේ 166 දෙනයි මිනි සම්පූර්ණයෙන්ම ලංකාවේ ඉන්නේ ෆොරින් සර්විස් එකේ ඉන්නේ 166 දෙනයි ඒක තමයි ඇත්ත කතාව බැඳවා ගැනීමක් සිද්ධ වෙලා නැහැ 2018 ඉඳලා අපිට විශාල අපිට කියනවා ඉකොනොමික් ඩිප්ලොමසි කරන්නයි කියලා එක ඩිප්ලොමැට් කෙනෙක් ඉන්නේ මේ එක ෆොරින් සර්විස් ඔෆිසර් කෙනෙක් තමයි ඉන්නේ මගේ සම්පූර්ණ ඉකොනොමික් අෆෙයර්ස් ඩිවිෂන් එකේ. ඉතින් මේ අඩුපාඩුත් එක්ක අපිට මේක කරන්න සිද්ධ වෙලා තියෙනවා අඩුපාඩු කියනෝ නෙවෙයි මේ සියල්ල තුල මම හිතනවා මගේ යුතුයකමක් තියෙනවා අපි කැප වෙලා වැඩ කරන අපේ නිලධාරීන්ට සාධාරණයක් ඉෂ්ට වෙන්නේ උදාහරණ කීපයක් කියනවා මේ දවස්වල අපි කරන දේවල්. උදාහරණයක් ඇටියට අපි අපේ උතුරු නැගෙනහිර පළාතේ අපේ පුරවැසියෝ 303 දෙනෙක් දරුවොත් එක්ක කවුද බොරු කියලා මියන්මාරයට මේ ෆ්ලයිට් එකෙන් ගිහිල්ලා ඊට පස්සේ කැනඩා යනවයි කියලා ගිහිල්ලා වුණා. දැන් ඉන්නේ වියට්නාමයේ මුහුදේ. එතකොට දැනගත්ත වෙලාවේ ඉඳලා අපේ සිංගප්පූර් එම්බසි එකයි අපේ තායිලන්ඩ් එම්බසි එකයි අපේ sorry ඉන්ඩොනීෂියානු එම්බසි එකයි වියට්නාම් එම්බසි එකයි සම්බන්ධ වෙලා සාකච්ඡා කරලා ජපානයේ නැවකට කතා කර නැව මැදිහත් කරගෙන IOM එක හරහා ඒගොල්ලන්ගේ ජීවිත බේරගත්තා. ජීවිත බේරගත්තට පස්සේ වුණ ගොඩබිමට ගෙනාවා. ගොඩබිමට කරාගෙන පස්සේ අපේ ඔනරරි කොන්සල් හරහා ඔවුන්ව ගිහිල්ලා හම්බ වෙලා ඔවුන්ට අවශ්‍ය පාසුකම් ලබා දීලා වියට්නාම් රජයයි IOM එක හරහා උම බලාගෙන ඉන්නවා. ඊට පස්සේ ලංකාවේ IOM නිලධාරීන් 4 දෙනෙක්ට යවලා දෙමළින් කතා කරලා 85 දෙනෙක් එන්න කැමතියි කියලා තියෙනවා උම ගෙන්න ගන්න උත්සාහ කරනවා. එක්කෙනෙක් අද මගෙන් ප්‍රශ්නෙකුත් ඇහුවා.
Order please මේ පාර්ලිමේන්තුවේ යලි රැස්වේ. සභාවේ කටයුතු අවසන් වන තෙක් වැඩිපුර කාලය ලබා දීමට සභාව එකඟද?
එකඟයි.
කාර්ක සභාව. ගරු අමාත්‍යතුමා.
ඔව්. දැන් ඊළඟට දැන් මේ වෙලාව වෙනකොට අපේ කෙන්‍යාවේ තානාපතිතුමා ඉන්නේ නයිජීරියාවේ. ඒ ගිහිල්ලා තියෙන්නේ අපේ 8 දෙනෙක් ළමයි 8 දෙනෙක් නයිජීරියා ship එකක ගිහිල්ලා නයිජීරියාවේ රජයෙන් අත්පත් කරගෙන තියෙනවා ship එකත් එක්ක. ඒතකොට ඒක ship එකේ ඉන්නවා ඒ යාත්‍රාවේ ඉන්නවා ශ්‍රී ලාංකිකයෝ ඉන්දීයන් සහ අනිත් අය. ඉතින් එතුමා ඒ සියලු දෙනා එකතු කරගෙන එහෙට ගිහිල්ලා වැඩ කරලා ඉන්නවා. එතකොට තව 7 දෙනෙක් අපි දැක්කා යුක්‍රේන් වල හවුනා. ඒකට ටර්කි එම්බසිය එක හරහා ඒ සියලු දෙනාම සම්බන්ධ කරගත්තා. ඔවුන්ට මෙහෙට එන්න කියලා කිව්වට එන්නේ නැහැ. ඔවුනුත් වෙන කොහේ හරි යන්න ඕන කියලා කියනවා. ඒ යුද්ධේ තිබුණා. ඉතින් අපේ අනවසනාවට වල ඒ රටේ தත්ත්වය තව දරුව දෙන්නෙක් ලිතුවානියා ඉඳලා බෙලරුස් වල එනකොට ඒගොල්ලන්ගේ යම් දේවල් වලට පාය ගිලා උන්ගේ කකුල් දෙක කපන්න වුණා. ඔවුන් හොස්පිටල් එකේ ඉන්නවා. ඒට අවශ්‍ය දේවලුත් අපි තමයි ලබා දෙන්නේ. ඒ ඉඳ දැන් ඊයේ පෙරේදා අපි දැක්කා කොරියාවේ දරුවෙක් අපේ ළමෙක් ලංකාවේ ළමෙක් අර දවසක අම්බ වෙලා මිය ගියලා තිබුණා. ඔහුගේ බොඩි එක දවස් 4කින් අපි ලංකාවට ගෙනල්ලා දුන්නා. ඊට පස්සේ ආණ්ඩුවත් එක්ක සාකච්ඡා කරලා ඔවුන් ලබා දෙච්ච කොම්පන්සේෂන් එක මිලියන 12ක් අපි මේ ඊයේ පෙරේදා ලබා දුන්නා. මේවා පාටත් පේන්නේ නැහැ. මේක මේ විදේශ අමාත්‍යංශයේ තියෙන දේවල් හැමදාම ඇවිල්ලා මාධ්‍යෙන් කියන දේවල් නෙවෙයි. ඒ හින්දා සම්පූර්ණ විදේශ සේවය නිර්දේලච විවේචනය කළ එනක සාධාරණ නැහැ කියන එකයි මම කියන්නේ. මම දන්නවා ඒ අතරතුර සමහර නිලධාරීන් ඔවුන් හිතනවා මේ ගිහිල්ලා තියෙන්නේ ඔවුන්ගේ අවසාන කාලය ගත කරන්න ඔවුන්ට ලොකු ප්‍රිවිලේජ් එකක් ඔවුන් මේ එක්සෑම් එක පාස් වෙච්ච හින්දා ඔවුන්ට කියලා අතලොස්සක් ඉන්නවා. අපි සියලු දෙනා අපි අඳුනගෙන තියෙනවා ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කරනවා. නම පොදුවේ ශාල සේවයක් කරනවා ඉත අඩු පහසුකම් නැතුව එතන තමයි තියෙන ප්‍රශ්නේ. අපිට අඩු පහසුකම් නැතුව අපිට විශාල වැඩ කොටසක් කරන්න සිද්ධ වෙලා තියෙනවා. උදාහරණයක් හැටියට ගරු නියෝජ්‍ය කතානායකතුමනි පහුගිය කාලය තුල අපි මේ ඩෙට් රිස්ට්‍රක්චරින් කිරීම සඳහා ශාල වැඩ කොටයුතු රාශියක් විදේශ අමාත්‍යාංශ හරහා කරා. ඔවුන් විවිධ රටවල් එක්ක සාකච්ඡා කරන එක ඒ අවශ්‍ය තොරතුරු ලබා දෙන එක ඒ ඇමරිකාවත් එක්ක පැරිස් ක්ලබ් එකත් එක්ක ඉන්දියාවත් එක්ක චීනෙත් එක්ක ඒ සම්බන්ධයෙන් විශාල මැදිහත්වීමක් අපි කරලා තියෙනවා. දිගින් දිගටම කටයුතු කරනවා. අපි බලාපොරොත්තු වෙනවා අපිට මේ ඩෙට් ඇෂුරන්සස් ටික අනිත් රටවල් සියල්ල දැන් කැමැති වෙලා වගේ තියෙන්නේ අවසාන වශයෙන් අපි මේ මේ ටිකේ සාකච්ඡා කරගෙන යන්නේ ඉන්දියාව සහ චීනෙත් එක්ක. ඉන්දියාව හා සීනය ඔවුන්ගේ ඩෙට් ඇෂුරන්සස් ලෙටර්ස් ටික අපිට දබා දුන්නොත් honorable deputy speaker I must say that debt restructuring and IMF process has almost come to a finality now. Only thing what is been holding back is the debt assurance letters which need to be taken from all the creditors, particularly the Paris Club, which include Japan and the Western countries, India and China. Luckily for us, both India and China and the Paris Club had cooperated and they have come to a physical meeting in Washington with the IMF about a month ago. Thereafter, they also convened at the platform on virtual in Sri Lanka. It was conducted by IMF once again. I am very confident that both India and China, being our close friends, neighbors, long-standing allies, will not let us down. They will grant those debt assurances as soon as possible. The moment we get that, either in December or in January, we probably may be able to go to the IMF and get the board approval. If the board approval comes, it's not that that money is going to solve your problem. It's about the confidence. The whole country and the whole financial market will get confidence on Sri Lanka. ADB has agreed to lined up some funds. World Bank has lined up some funds. AIIB had shown interest to support Sri Lanka. When all those things happen, we should be able to turn around this very, very critical and difficult time. We all must understand this is a challenge for all of us. It is easy for us to point fingers at each other, criticize each other, but the issue right now is what is the solution? Is there anything other than this? You show that, we will also support you. I have told that long time ago, in April when I took the finance ministry also, I told, if you have a better solution, please come and implement it, we all will support. It did not take place. No one did come. No one took it. And now that, rightly or wrongly, the president has followed the procedure, he has been elected, I think he deserves some breathing space for him to deliver. This is just 4 months. During that 4 months, you can see the difference what he has made. Of course, this is a very uneasy calm. We all understand that. It could go either way. But I am saying, don't think about your political agenda. Think about the country. Let us come out of it. Even if you come, the opposition, You need to have a country to run. One thing what you have achieved is what we manage the country not to go towards what Lebanon went through, what Libya went through, what Iraq went through, what Venezuela went through. What was that? Demolition of the civil structure. They have all the money in the world, Venezuela and Lebanon and Iraq. Iraq's last year entire earning from the petroleum export itself, $100 billion, but still they can't get the country going because parliament cabinet mandalaya pawathagena yannata ba civil service ekak kada wetla amudawa kada wetla police kada wetla billional සියක ආදායම ඇතිවත් රට හදා ගන්න බෑ. එතනේ මම හිතනවා ශ්‍රී ලාංකිකයන්ට අපි ඉතාවත් ස්තුතිවන්ත වන්න ඕන ප්‍රශංසා කළ යුතුයි. අපිට පුළුවන් වුණා එතෙන්ට නොගිහින් බේරගන්න. එයින්ද මම හිතනවා අපි සියලු දෙනාගේම වගකීමක් තමයි මේ රට එතෙන්ට නොගිහින් බේරා ගැනීම සඳහා උත්සාහ කිරීම. කරු කතානායක තුමනි ඊට පස්සේ අපි කිව්වා අපිට දිගින් දිගටම කරන දෙයක් තමයි ජිනීවා නුවර ලැබුණු චන්ද සංඛ්‍යාව. ජිනීවා නුවර ලැබුණු චන්ද වලින් 15%ක්ම අපිට ආසියාවේ දකුණු කොරියාවේ ඇරුණම කවුරුවක්වත් ඡන්දෙ දුන්නේ නැහැ අපිට විරුද්ධව. මුළු ආසියාවෙන් අප්‍රිකාවේ මලාවි ඇරුණම වෙන කවුරුත් දුන්නේ නැහැ. එක විදියට හිතන කන්ට්‍රිස් කීපයක් එකතු වෙලා අපිට විරුද්ධව ඡන්දෙ දුන්නා. මුලින් 15ක් තිබුණා, ඊට පස්සේ 14කට අඩු වුණා, 12ට ආවා, 11ට ආවා, දැන් 7ට වෙලා තියෙනවා. මේකෙන් පණිවිඩ දෙකක් දෙනවා. එකක් තමයි අපේ පැත්තෙනුත් යම් යම් අඩුපාඩු සිද්ධ වෙලා තියෙනවා. ඩොමස්ටික් මෙකැනිසම් එකක් අපි කියලා තියෙන අවස්ථා කීපයකදීම අපි ශ්‍රී ලංකාව තුළ දේශීය යාන්ත්‍රණයක් තුළ සත්‍ය සෙවීමේ මාර්ගයකට යනවා. අඩුපාඩු තියෙනවනේ ඒක හදාගන්නවා, වැරදි තියෙනවනේ ඒකට දඬුවම් කරනවා අපේ නීතිය තුළ කියන එක. ඒකට ඔප්පට ගිහිල්ලා විදේශීය මේ ජජස්ලෙන්නයි විදේශීය රටවල් වල අපේ හමුදාවට සහ දේශපාලනයට සම්බන්ධ අයව ප්‍රොසිකියුට් කරන්න අපිට එකඟ වෙන්න බෑ. මට නම් එකඟ වෙන්න බෑ, මම මේක දාලා ගියත්. ඒක අපි පැහැදිලිවම කියලා තියෙනවා. මොකද අපේ රටේ කන්ස්ටිටියුෂන් එක ආරක්ෂා කරගන්න අපි බැඳලා තියෙනවා. ඡන්ද බින්දුවක් ආවත් අපිට ඒකට ගිහිල්ලා එකතු එකඟ වෙන්න බෑ. කවුරුත් ඒක වුණ. ඒ හින්දා නමුත් ලොකු වගකීමක් තියෙනවා අපිට. අපි පොරොන්දු වෙච්ච ආකාරයට දේශීය යාන්ත්‍රණයක් තුළ සත්‍ය සේවා යෑමින් මෙහෙයුමක් කරන්න. ඉන්න සියලු දෙනාම එකට බැඳලා සියලු දෙනාම මේ යුද අපතාත කරා වගේ චෝදනාවක් තමයි කරන්නේ. ඔවුන්ගේ නම බේර ගැනීම සඳහා ඔවුන්ට යාන්ත්‍රණයක් අවශ්‍යයි. තමන්ගේ නම තමන්ගේ හොඳ නම ආරක්ෂා කර ගැනීම සඳහා කවුරු හරි කියනවා නම් චෝදනා කරන්න ඉස්සෙල්ලා ඔප්පු කරන්නයි කියන්නේ. ඔවුන්ටත් අවස්ථාවක් දිය යුතුයි. ඒ හින්දා මම හිතනවා අපි උතුර දකුණ යා කරලා එකතු වෙලා එකඟතාවයක් ඇතුව පොදු සම්මත සම්මුතියකින් මේ යාන්ත්‍රණය හඳුනලා දුන්නොත් අපිට පුළුවන් වෙයි කියලා ඉදිරිය ඉස්සරහට යනකොට අපි කියපු දේවල් කරලා තියෙනවායි කියලා පෙන්නුවාම ඡන්දෙ වෙනස් වෙන ඉඩ තියෙනවා. මගේ මූණ බල්ලවත් ඇම්බසඩර්ගේ මූණ බල්ලවත් නෙවෙයි මේ ඡන්දෙ දෙන්නේ. රටේ ඇතුළත තියෙන ප්‍රතිපත්තිමය කරුණු අනුව තමයි ඡන්ද දෙන්නේ. ඒ හින්දා ඒක අපි තේරුම් ගන්නට ඕන. නැත්නම් මේ එක්කෙනෙක් ගියා කියලා ඡන්ද අඩු වෙන වැඩි වෙන වැඩක් වෙන්නේ නැහැ. ඒක ඉතාමත්ම වැදගත් අපි ඒක තීරණය කරන එක. ඒ සඳහා අපිට යාන්ත්‍රණයක් තියෙනවා. 21 වන සංශෝධනය අපි ගෙනාවා. PTA එක amend කරා. ඉදිරියේදී PTA එක අපි වෙනස් කරලා අලුත් නීතියක් ගේනවා. ඒහා සමානවම ඇන්ටි කරප්ෂන් ලෝ එක අපි ගේනවා. ට්‍රුත් ඇන් රිකන්සිලියේෂන් එක ගෙන්න බලාපොරොත්තු වෙනවා. විදේශයේ ඉන්න ශ්‍රී ලාංකිකයෝ සම්බන්ධ කර ගැනීම සඳහා ඕවර්සීස් ශ්‍රී ලංකන් මෙකැනිසම් එකක් හඳවා ගැනීම සඳහා අපි කටයුතු කරගෙන යනවා. එහෙනම් ගරු කතානායක නියෝජ්‍ය කතානායකතුමනි, දැන් කොන්සියුලර් ඩිවිෂන් එක පිළිබඳව ශාල වශයෙන් කටයුතු කරුණු පැහැදිලි කරා. කොන්සියුලර් ඩිවිෂන් එක වේගයෙන් දියුණු වෙලා තියෙනවා. මේ අවුරුද්ද වෙනකොට ගිය අවුරුද්දේ ගියේ 160,000යි, මේ වෙනකොට 280,000ක් මේ වෙනකොට ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ 280,000ක් මිනිස්සු ලංකාවෙන් යනකොට ඒ සේවය දෙගුණ වෙලා තියෙනවා. නමුත් එක්කෙනෙක්වත් වැඩියෙන් අපි අරන් නැහැ. එකක් කරපු අය දෙකක් කරනවා මේ වෙනකොට. ඒ හින්දා අපි ඉස්සර අපි ගන්නකොට මම මේක අරගෙන මාස 4යි. උදේ 4ට මිනිස්සු ඇවිල්ලා පොලිමේ ඉන්නවා. රෑ 10 වෙනකම් මේක අරගෙන යනවා. අපි මේක ඊ චැනලින් එකක් හඳුන්වලා දුන්නා. අද මිනිසුන්ට රුපියල් 100ක් දාලා ඊ චැනල් එකකින් කෝල් එකකින් ෆෝන් එකකින් අපොයින්ට්මන්ට් එක ගන්න පුළුවන්. අරගෙන පැය භාගයකින් ගිහිල්ලා එන්න පුළුවන්. සමහර අය දන්නේ නැතුව ඒ තාම ඒක ප්‍රසිද්ධ වෙලා මදි හින්දා තාම ගිහිල්ලා පොලිමේ ඉන්නවා. අපිට එක එක ප්‍රශ්නයක් විතරක් තියෙනවා. දවසකට අපි අපොයින්ට්මන්ට් දැන් 1100ක් දෙනවා. 1100ක් වෙනවා. සමහරට හදිසි එන අයට අපොයින්ට්මන්ට් ලබා ගැනීමේ ප්‍රශ්නයක් තියෙනවා. දවස් 3ක් විතර ගන්නවා. එපොයින්ට්මන්ට් ලබා දෙන්න. නමුත් හදිසියෙන් අයට අපි ක්‍රමවේදයක් හඳුලා දීලා තියෙනවා ගරු මන්ත්‍රීතුමනි. ඒ හෙට යන්න තියෙනවා නම් ලබන සතිය යන්න තියෙනවා නම් ඒ වෙලාවේ කරලා දෙන්න. නමුත් ඔක තවදුරටත් අපි බලනවා කොහොමද හොඳට කරන්න කියලා. ඒ චෝදනා කීපයක් තිබුණා එතන යම් යම් අකටයුතුකම් වෙනවයි කියලා. ගරු රාජ්‍ය අමාත්‍යතුමා පෞද්ගලිකව CID එකටයි අල්ලස් කොමිෂමටයි ගිහිල්ලා එතුමා කම්ප්ලේන් කරා මේ පන්බඳ පරීක්ෂණයක් පවත්වන කියලා. අපිට කාවත ආරක්ෂා කරන්න අවශ්‍ය නැහැ. අපිට අපි මේව සියල්ල කරන්නේ රටේ ජනතාව වෙනුවෙන්. ඒ අරුණාම GSP ප්ලස් එක බේර ගැනීම සඳහා සහ ඒ සම්බන්ධයෙන් අපි දිගින් දිගටම සාකච්ඡා කරගෙන යනවා. ටුවරිසම් වල සම්බන්ධයෙන් අපි වෙන විදිහටම සම්බන්ධ වෙලා කටයුතු කරනවා. විදේශ සේවය වැඩි දියුණු කිරීම සඳහා සහ යන අයට උදව් කිරීම සඳහා විදේශ රැකියා අමාත්‍යාංශයත් එක්ක අපිට හොඳින් ළඟින් සම්බන්ධ වෙලා කටයුතු කරගෙන යනවා. ඒ හින්දා තමයි 280,000ක් මේ වෙනකොට යවන්න හම්බ වෙලා තියෙන්නේ මේ මාසේ 11ට. නැත්තම් කොහොමද යන්නේ? මේ සියල්ල තුල අපිට හැබැයි තව වැඩ කොටස රාශියක් කරන්න තියෙනවා. විශේෂයෙන්ම මම එකඟ වෙනවා අපිට විදේශ ප්‍රතිපත්තියක් තිබිය යුතුයි. ඒ විදේශ ප්‍රතිපත්තිය වරින් වර සාකච්ඡා කළ යුතුයි. අපි මේ සම්පූර්ණ ඔවුන් කරන වැඩ කොටස පිළිබඳව performance evaluation එකක් කරන්නට ඕන. දිගින් දිගටම අපි උන්ට කතා කරන්න ඕන. මම මේ බාරගත්තට පස්සේ දෙසරයක් අපි online එකේ දිගටම ambassadorsලා සියලු දෙනාටම කතා කරා. ලබන සතියේ අපි බලාපොරොත්තු වෙන ලබන මේ මාසේ ලබන මාසේ බලාපොරොත්තු වෙනවා මම විශේෂයෙන්ම ගරු මනුෂ්‍යනායක කාර්යමැතිතුමත් එක්ක එකතු වෙලා සියලු දෙනාටම කතා කරන්න. එහා සමානවම හරින් ෆර්නැන්ඩෝ මැතිතුමත් එක්ක එකතු වෙලා ටුවරිසම් ප්‍රොමෝට් කිරීම සඳහා කතා කිරීම සඳහාත් බලාපොරොත්තු වෙනවා. සියලුම ambassadorsලාට උන්ට යම් යම් ප්‍රමාණයකින් අපි ලබා දීලා තියෙනවා ඉලක්ක ඒව සම්පූර්ණ කර ගැනීම සඳහා. එම නිසා මම මීට වැඩිය වෙලාවක් ගන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. අවසාන වශයෙන් අපිට කියන්න තියෙන්නේ
තානාපති කාර්යාල සහ කොන්සුල කාර්යාල වසා දැමීම මේ පවතින අර්බුද අර්බුදය තුළ ගැත්ත තීන්දුවක්. ඒකේ මේ ප්‍රත්‍ය සමනයට පත් වෙනකම්. නමුත් මෙතන කම්කරු විශේෂ බාර අමාත්‍යමත් ඉන්න නිසා අර ජේසි අලුවතුල මැතිතුමා කියපුවාගේ ඇතම් තානාපති කාර්යාල කොන්සුල කාර්යාල වසා දැමීම බරපතල ප්‍රශ්න නිර්මාණය වෙලා තියෙනවා. උදාහරණයක් තමයි සයිප්‍රසය. එතන 20,000ක් ඉන්නවා ශ්‍රී ලාංකිකයන් සයිප්‍රසයේ. එතන යුරෝපීය කන්ට්‍රියක් විදිහට යාළ ලොකු ප්‍රශ්න ගණනාවක් නිර්මාණය වෙලා තියෙනවා කොන්සුල කාර්යාලයක් නැතිවීම තුළ. ඒක නිසා ඒ වගේ තැන්වල මං හිතන්නේ ගරු අමාත්‍යමනේ හැකි ඉක්මනින් එවැනි තත්ත්වයන් නිර්මාණය වෙච්ච ප්‍රශ්න නිර්මාණය වෙච්ච තැන් සම්බන්ධව නැවත තානාපති කාර්යාල හෝ කොන්සුල කාර්යාල විවෘත කරලා මොකද මේ විදේශ විනිමය සහ ඒ අයට බලපාන තැන් වලට විශේෂ අධ්‍යාත්මයක් වෙන්න කියන කාරණාව ඉදිරිපත් කරනවා.
ගරු නියෝජක කතානායකතුමනි, ස්තුති ගරු මන්ත්‍රීතුමනි. අපි එකඟ වෙනවා විශේෂයෙන්ම ෆ්‍රැන්ක්ෆර්ට්, සිඩ්නි, ඕස්ලෝ, ඉරාක්, සයිප්‍රස් සහ නයිජීරියා කියන මිෂන් හයක් අපි වහලා තියෙන්නේ. ගිය අවුරුද්දේදී එක කරේ වෙනම කමිටුවකින් කමිටුවක් පත් කරලා හිටපු ගරු විදේශ කටයුතු අමාත්‍ය GL පීරිස් මැතිතුමා කමිටුවක් පත් කරලා තමයි මේ මංගෙන් ඉස්සෙල්ලා කරපු දේවල්. නමුත් අපි සාකච්ඡා කරා ලේකම්තුමියත් එක්ක ගිහිල්ලා ගරු ජනාධිපතිතුමත් එක්ක මේකෙන් හතරක් ආය ආරම්භ කිරීම සඳහා ලබන අවුරුද්දෙම වැඩ කටයුතු පටන් ගන්නයි කියලා මම කියලා තියෙනවා. මම ඉතාමත්ම වැදගත් ඇමරිකානු ඩොලර් මිලියන 50ක් විදේශ සේවාවට ආයෝජනය කරන්න බැරි නම් දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. ගරු මන්ත්‍රීතුමනි, කොහොමද අපි විදේශ සේවාවක් කරන්නේ? එහින්දා මේ ඒ ප්‍රමාණයේ ආයෝජනයක් තියෙන්න ඕන. අපොසේ හැරලා බලනකොට 7.2 බිලියන් රෙමිටන්ස් එනෝ නම් ෆෝ ටුවරිස්ට්ලා මෙච්චර ප්‍රමාණයක් එනෝ නම් කන්සියුලර් සර්විස් එකක් දෙනෝ නම් ඒ ආයෝජනය මිලියන 50ක්වත් ආයෝජනය කරන්නට බැරි නම් ඇමරිකන් ඩොලර් වලින් අපිට මේ විදේශ සේවය පවත්වාගෙන යන්නට බෑ. එහින්දා මම ජනාධිපතිතුමත් එක්කත් කතා කරලා මේ පිළිබඳව අපි තීන්දුව తీරුණ ගන්න බලාපොරොත්තු වෙනවා හැකි ඉක්මනින්. සයිප්‍රසේ සම්බන්ධයෙන්ුත් ඒ කටයුත්තම අපි කරන්න බලාපොරොත්තු වෙනවා. ඉදිරියේදී අපි හැමෝම බලාපොරොත්තු වෙනවා ඔබ සියලු දෙනාගේම අදහස් අරගෙන වඩා හොඳ සේවාවක් කිරීම සඳහා අපිට කළ හැකි උපරිම දායකත්වය දරන්නට අපි උත්සාහ කරනවා. මම මේ වෙලාවේ මගේ යුතුයකමක් තියෙනවා ගරු රාජ්‍ය අමාත්‍යතුමා ඉතාමත්ම කැපවීමෙන් විශේෂයෙන්ම කොන්සියුලර් සෙක්ෂන් එක බිස්නස් ඩෙවලොප්මන්ට් එක ඒ කියන්නේ ඉකොනොමික් ඩිවිෂන් එක ආර්ථික විභාග ඇතුලේ තියෙන යම් යම් අපි කරන්න හදන ලොකු දේවල් කීපයක් අපි කරන්න බලාපොරොත්තු වෙනවා විදේශ ප්‍රතිපත්ති පිළිබඳව අධ්‍යයනයක් ඇතුළත සම්පූර්ණ ප්‍රතිව්‍යුහගත කිරීමක් මේ සියල්ල සඳහා එතුමා නායකත්වය අරගෙන කටයුතු කරනවා එතුමාට මම විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා ලේකම් තුමිය තා කැපවීමෙන් තමන්ගේ වැඩ කටයුතු කරගෙන යනවා එහා සමානවම අපේ විදේශ අමාත්‍යාංශයේ ඉන්න අතිරේක ලේකම්වරු ඇතුළු සියලුම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ලෝකයේ පුරා විවිධ රටවල්වල මම බලාපොරොත්තු වෙනවා මේක අහගෙන ඉන්නවයි කියලා ඔබතුමන්ලා කරන සේවය ඔබතුමියන්ලා කරන සේවය අපි දැඩිව ඇගෙීමට ලක් කරනවා එක්කෙනෙක් දෙන්නෙක් අඩුපාඩු කරා කියලා ඔබගෙන් ඔබ කරන ඒ සේවය අපි අවතක්සීරුට ලක් කරන්නේ නැහැ හැබැයි ඒහා සමානවම රාජ්‍ය සේවකයේ වුණාම රාජ්‍ය සේවයට ආවට පස්සේ පබ්ලික් ලයිෆ් එකට ආවට පස්සේ හැමදෙනාම විවේචනයට කන්දිය යුතුයි කවුරුවක්වත් ඒකෙන් බැලකිලා ඉන්නට බෑ ඒකෙන් හොඳ දෙයක් තියෙනවා නම් හදා ගන්නට ඕන වැරද්දක් තියෙනවා නම් නිවැරදි කරගන්නට පුළුවන් සියලු දෙනාම අපේ ප්‍රශ්න කාට ලක් කරන්න බෑ එම කාර්ත තුල මේ පාර්ලිමේන්තුවේ වැදගත් කාර්යයක් ඉෂ්ට කරලා ඒ පිළිබඳව අදහස් දක්ව ඔබ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙමින් මම නිහඬ වෙනවා බොහොම ස්තුතියි කරු නියෝජ්‍ය කතානායක
ඔබ මිසිතී කරව මහත්මනි විදේශ කටයුතු අමාත්‍යාංශයේ ශීර්ෂාංක 112 කාර්ක සභාව එකඟද
ආයි
ශීර්ෂ ප්‍රවාහන මහාමාර්ග අමාත්‍යාංශයේ ශීර්ෂාංක 117 සංශෝධන ඉදිරිපත් කිරීමට ගරු අමාත්‍යතුමා
ගරු නියෝජ්‍ය කතානායකතුමනි ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ පිටුව 19.3 පේළීවත් කර ඒ වෙනුවට පහසුන නයිතමේ ආදේශ කළ යුතුය මූලධන බිලියන 325 මිලියන 249 ශීර්ෂ 117 ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යවරයා පිටුව 19.7 පේළීවත් කර ඒ වෙනුවට පහසුන නයිතමේ ආදේශ කළ යුතුය වැඩසටහන දෙක සංවර්ධන වැඩසටහන රුපියල් බිලියන 16යි මිලියන 200යි රුපියල් බිලියන 302යි මිලියන 392යි සියක් දහසයි මෙම සංශෝධනයේ අභිප්‍රාය වනුයේ අයවැය යෝජනා අංක 60 සහ 61 යටතේ වෙන් කරන ලද ප්‍රතිපාදන ඇතුළත් කරමින් රුපියල් බිලියන 2යි මිලියන 100කින් මූලධන ප්‍රතිපාදන වැඩි කිරීමයි
සංශෝධන සහිතව ශීර්ෂ 117 කාර්ක සභාව එකඟද?
ආයි.
ශීර්ෂ 306 කාර්ක සභාව එකඟද?
ආයි.
ශීර්ෂ 307 කාර්ක සභාව එකඟද?
ආයි.
ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ශීර්ෂ 105 කාර්ක සභාව එකඟද?
ආයි.
ශීර්ෂ 210 කාර්ක සභාව එකඟද?
ආයි.
ශීර්ෂ 211 කාර්ක සභාව එකඟද?
ආයි.
ශීර්ෂ 308 කාර්ක සභාව එකඟද?
ආයි.
පාර්ලිමේන්තු යළි රැස්සේ ශීර්ෂ 117 සංශෝධන සහිතවද ශීර්ෂ 105 112 210 211 ශීර්ෂ 306 සිට 308 දක්වා සංශෝධන රහිතවද කාර්ක සභාවේදී සම්මත වූ බව මෙම සභාවට දන්වනු කැමැත්තෙමි. අද දින න්‍යායපත්‍රයේ විෂය අංක 2 අනුමත කිරීමට සභාව එකඟද?
ආයි.
අනුමත කිරීම ගරු ඇමතුමා යෝජනා. සභාව කල් තැබීම.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි සභාව හෙට එනම් 2022 නොවැම්බර් 29 වෙනි දින පෙරවරු 9 දක්වා කල්තබිතය යෝජනා කරනවා.